ඒක ලස්සනයි කියලා දකින එක ඒක කොහොමද මේ
අපේ දැන් ලෝකෙට අයිති ස්වභාවය තමයි ඔය අපි දැක්කම ඒක ලස්සනයි. ඒක හොඳයි. පරවෙච්චමකක් තිබුණත් ඕකේ අනිත් පැත්ත. නේද? රෝසමල පරවිලා. පෙති හැලීලා. මේක මෙතෙන්ට හොඳ නෑ. එහෙම හිතෙනවා.
ඔව්. ඒක මේ රෝසමල
ඒක තමයි දැන් මලක් දකින්නකොට පරවිච්ච මලකුත් දකින්න පුළුවන් හොඳ මලකුත් දකින්න පුළුවන් හොඳ මලක් දැක්කොත් අපිට කැමති නේද ඊළඟ තිබුණොත් පරවිච්ච මල අනේක අයින් කරන්න මේක හොඳ නෑ ඒකට අකමැති නේද ඕක තමයි ඕක නැචරලි එනවා එහෙම තමයි අපි පුරුදු වෙලා ඉන්නේ හොඳ දේවල් හොඳයි නරක දේවල් නරකයි ඒක හැබැයි හොඳද නරකද කියලා ඩිසයිඩ් කරන්නේ අපේ හිත. නේද? හොඳද නරකද කියලා තීරණය කරන්නේ කවුද?
අපි
පුරුදු කරගෙන තියෙන විදිහක් ඒක. ඈ? දැන් වෙන මලකට වඩා රෝස මල හොඳයි කියන එක අපි පුරුදු කරපු දෙයක්. නේද? අපේ අත්දැකීම් එක්ක.
ඒක හැමෝම එහෙම කරලා ජෙනරල් එකට හැමෝම හිතන්නේ රෝස මල වටිනවා කියලා සපත්තු මලට වඩා.
ඔව්. එහෙනම් තව කෙනෙක් පුරුදු කරලා හිටියා නම් සපත්තු මල තමයි හොඳ ඒකත් ලස්සනයි නේ. ඒක
සුවඳක් නෑ.
පොඩි ළමයිකට දීලා බලන්න රෝස මලකුයි සපත්තු මලකුයි.
කොයි එකද? ඒක තමයි රතු මල. ඒගොල්ලන් දන්නේ නෑ තෝරන්න. හැබැයි මට දැන් සපත්තු මල කිව්වහම
ඒගොල්ල දන්නේ නැහැ නෙමෙයි. ඉතින් අපි ඊට වඩා අපි කන්ඩිෂන් වෙලා මේක හොඳයි කිය.
හැබැයි දැන් මම සපත්තු මල කිව්වම මට
ඒකේ හොඳ ලස්සනක්
තියෙනවා.
ඔය ඒක දැන් ඔක
නෑ හරි ලස්සනයි කියලා හිතන එක ඒක
කුසලයක් නෙමෙයි. ඔය දැන් අපි තෝරගන්න ඕන කුසල කුසල් කියන එකට වඩා නිවන් මාර්ගය මොකද්ද?
ඔව් ඒක තමයි.
නැත්නම් මොකක්ද? නේද? ලෝකෙන් මිදෙන මාර්ගය මොකද්ද? සසරේ යන විදිහ මොකද්ද?
කුසල් කියන්නේ මිදෙන මාර්ගය නෙමෙයි.
නෑ.
කුසල් කිව්වට දැන් අර පින් පුඤ්ඤාභි සංඛාර කියලා කොටසක්
තියෙනවනේ.
මොකද ඒ කියන්නේ
පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර
පුඤ්ඤාභි සංඛාර
පුඤ්ඤ කියන්නේ පින් කියන එක නේද පුඤ්ඤාභි සංඛාර ඒකේ විරුද්ධ පැත්ත තමයි අපුඤ්ඤාභි සංඛාර එතකොට ඒක ඒ දෙකෙන්ම සසරේ යනවා හොඳ වැඩ කළත් සසරේ යනවා ඉවර වෙන්නේ නැහැ. ඒවට විපාක තියෙනවා. එතකොට අපි දැන් ලෝකෝත්තර ධම කියන්නේ සසරේ යන එක නෙමෙයි. සසරේ උපදින්න නැති වෙන්න නම් මොකද්ද වෙන්නේ? නේද? ඔව්. දැන් ඔන්න ඕකට අනිත්‍ය අනිච්ච සංඥාව වඩන්න කියනවා නේද? එතකොට අනිච්ච දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය කියලා කියනවා. එතකොට අපිට ඔතන දැන් වඩන්න විදි දෙකක් තියෙනවා. රෝස මලක් තියෙනවා. ওই මල අනිත්‍ය අනිත්‍යයි අනිත්‍යයි කියලා බලන්න පුළුවන්. මොකද්ද මේ බලන්නේ? මේ මල වෙනස් වෙලා යනවා, පර වෙලා යනවා, කොහොමද තියෙන්නේ? නේද?
රෝස මලක් ගියා බලාගෙන ඉියොත් වෙලා යනකොට ඒක පේනවා.
ඔව්. පර වෙලා යයි. රෝස මලට වඩා ඉක්මනට පරවෙන මලක් දිහා බැලුවොත් ඊට වඩා ඉක්මනට පේනවා නේද? අර ලස්සනට තිබුණ මල පරවෙලා යනවා. එන්දිරි කමලක් වගේ. ඔව්. දැන් ওই දිහා පැය දෙක තුනක් බලන් හිටියොත් ඒක දකින්නත් පුළුවන්. රෝස මල ටිකක් දකින්න අමාරුයි මොකද ඊට වඩා වෙලා තියෙනවා නේද?
වතුර
නෙළුම් එකක් වෙන්න පුළුවන්.
ලස්සනයි
කිව්වනේ. ඔව් ඒ.
මේක එපා කියලා නෑ.
එපා කියන්නේ නෑ මේකේ
මොකද?
ඒකයි මං කිය මේකේ
වාගේ දෙන්න ලස්සනයි කියලා කියන්න
පුළුවන්. ඔව්. හරි වැරද්දයි නෙමෙයි මේ කතා කරන්නේ. දැන් මෙහෙම කළොත් හරිද කියන එකට උත්තරයක් නෙමෙයි මේ දෙන්නේ. ආ අපි උත්තරේ ගන්න ඕන මෙහෙම කළොත් සංසාරේ යනවද මිදෙනවද?
හැබැයි සර් අපි ලෙවල් එකේ අපිට කවුරු හරි ඉන්නවා නම් කියන්න ඔය කල්පනා කරන විදිය වැරදි මාර්ගේ අර කල්පනා කරන විදිය හරි මාර්ගේ කිව්වොත් අපිට ලොකු විදිත සමානයක්.
ඒ ඕක ඕක අර දැන් වැරදි මාර්ගය කිව්වහම ටිකක් කැමති නෑ. ඒකයි මම වැරදි කියන්නේ නැත්තේ. වැරදි කියනවට වඩා වැරදි කියනවට වඩා මෙහෙම මේ විදිහට තෝරගන්න මාර්ග දෙකක් තියෙනවා. හරි මාර්ගයේ වැරදි මාර්ගයේ නිවේ.
හරි.
නිවන් මාර්ගයේ ලෝකෙට අයිති මාර්ගය. හරි. ඒ කියන්නේ නිවන් මාර්ගය කියන්නේ ලෝකෙන් මිදෙන ලෝකෝත්තර මාර්ගය. අනිත් එක ලෞකිකයි. එච්චරයි අපිට තියෙන්නේ. එතකොට අපිට කියන්න පුළුවන් මේක ලෝකෙට අයිති දෙයක්ද? මේ ඔව් මේක ලෝකෙට අයිති දෙයක්ද? ලෝකෙන් මිදෙන දෙයක්ද? එච්චරයි කියන්න පුළුවන්. මේ දෙකම හරිද වැරදිද නෙමෙයි. දැන් ලෝකේ අනේකෙත් හරි දේවල් තියෙනවා. වැරදි දේවල් තියෙනවා. ඔව් නේද? ඔව්. දැන් හොරකම් කරන එක වැරදි කියයි මොනවා හරි දන් දෙන එක හරි කියයි. නේද? දැන් අපි දන් දෙන එක වැරදි මාර්ගයක කිව්වොත් එතන අඩුවක් තියෙනවා. හරි? හැබැයි දන් දෙන එක ආයි සසරෙන් මිදෙන මාර්ගය නෙවෙයි. ඒක ලෝකේ යන මාර්ගයක්. ඒක හොඳයි අර වැරදි එකට වඩා හොඳයි. ඒ හොඳ නරක නෙමෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ මේක ලෝකෙට අයිති ලෝක සසර ගමනේ ගෙනියන එකක්ද සසරෙන් මිදෙන දෙයක්ද? ඔන්න ඔය දෙක විතරයි අපි කතා කරන්නේ. දැන් බුදුදහම බුදු කෙනෙක් පහළ වෙන්නේ සසරෙන් මිදෙන හැටි පෙන්වන්න. සසරේ ගියොත් දුකයි කියන එකෙන් තමයි පටන් ගන්නෙ. මොහොතක්වත් සසරේ ඉන්න එක වර්ණනා කරන්නේ නැහැ බුදු කෙනෙක්. අපිට හිතෙන්නේ නම් තව ටිකක් ජීවත් වෙන එක හොඳයි කියලා. නේද? බුදු කෙනෙක් කියන්නේ මේ සසරේ ඉන්න එක මොහොතක් හරි සසරේ ඉන්නවා කියන්නේ දුක් විඳින්නේ. හරි? ඔන්න ඔතනින් තේරුම් ගන්න ඕන. ඔය ටික පැහැදිලි කරගත්තාම ලේසියි මේක තේරුම් ගන්න. ඒ කියන්නේ නැවත උපදින තව මොහොතක්වත් ඉන්නවා කියන එක දුකම. ඕක තමයි බුදු කෙනෙක් වෙන්නේ. අපිට ඕක නිකන් තේින්නේ නැහැ. මොකද අපි සසරේ යන්නනේ කැමති. මෙච්චර කල් ඇවිල්ලා තියෙනවනේ. ඒ පුරුද්දින් ද අපිට හිතෙන්නේ නෑ 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 තව ටිකක් ඉන්න එක හොඳයි. ඔව්. ඒ ඔව් හොඳ ටික. හොඳ පැත්ත බලන්න. මොකද ඕකත් බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ ලෝකෙට අයිති දේවල් වල දුක කිව්වට ඒවයි ආස්වාදයක් තියෙනවා.
ආස්වාදයක්
කැමැත්ත. අපි සතුටු කරන ගතියක් තියෙනවා. ඒ හින්දා තමයි අපි ඒක ටිකක් ඒ ගැඹුරින් දකින්න ඕන. දැන් අපි ආසා කරන දේවල් තියෙනවා මේ ලෝකෙ. ඒකට කියනවා ආස්වාදය කියලා. අපි සතුටු කරන දේ දැන් ඇහෙන් දකින්නකොට අපි කැමති දේවල් දකින්න හම්බ වෙනවා. ඒවයි ආස්වාදයක් තියෙනවා. නේද? සමහර අකමැති දේවල් වලට අපි කැමති නෑ. ඒ උනාට එකෙන් කියන්නේ නේ කැමති ඒවා නැහැ කියලා. දැන් ඇහෙන ශබ්දවල අපි කැමති ආස්වාදයක් තියෙන ශබ්ද තියෙනවා. නේද? ගඳ සුවඳ ගත්තත් එහෙමයි. අපි කැමති සුවඳ යාති තියෙනවා නේද? සමහර ඒවාට කැමති නේ. එතකොට ඒ කැමති කියන්නේ ආස්වාදයේ පැත්ත. ඒ එහෙම දෙයක් තියෙනවා. සතුටු කරන ගතියක් තියෙනවා. ඒ හින්දා තමයි ලෝකයා ඒවට ඇලුම් කරන්නේ. ලෝකේ යන අය ඒවට තණ්හා කරන්නේ, ආසා කරන්නේ ඒකයි. ඒවයි තියෙනවා අපිට සතුටක් ගෙන දෙන ගතියක් ආස්වාදයේ කියන්නේ.
මේක මට නවත්ත ගන්න බෑ.
කිව්වේ මං ඊට වඩා දැන් ගැඹුරක් මේ කියන්නේ. වැඩිය හොඳ කතාව නෙමෙයි මේ කියන්නේ. මේක ලෝකෙට අයිති මාර්ගයද නැද්ද? ලෝකෙන් මිදෙන මාර්ගයද නැද්ද? ඈ? අර අරකේ හොඳ නරක ඉතින් මේක කතා කරන්න පුළුවන්. හොඳ නරක ඩිපෙන්ඩ් වෙනවා අපි එක එක්කෙනා හිතන විදිය. එක්කෙනෙක් මේක හොඳයි කියයි, තව කෙනෙක් නෑ නෑ ඕක නරකයි කියයි. ඒක ෆික්ස් දෙයක් නෙවෙයි. ඔයා බාර ගන්න දේ එක්කෙනෙකුට හොඳ වෙන්න පුළුවන්, තව කෙනෙකුට නරක වෙන්න
පුළුවන්.
ඔව් දැන් මං කියන්නේ ওই දේ කතා කරන එක අපිට අදාළ නැහැ. මේක හොඳද නරකද ඉතින් අදාළ නැහැ, ඒක වෙනම කතා කරමු.
මම වැරදි එක කරන්න හොඳ නැහැ.
ඉතින් මේ හරි වැරදි කියලා දෙයක් නැහැ කිව්වනේ මං. කෙනෙකුට වාකේරණ දේ හරි කියන්න පුළුවන්, තව කෙනෙකුට වැරදි කියන්න පුළුවන්. හරිද? දැන් මගෙන් ඇහුවොත් මං හරි කියලා කියයි, තව කෙනෙක්ගෙන් ගිහින් ඇහුවොත් එයාගේ නෑ නෑ ඕක වැරදි කියලා. ඒක ඩිපෙන්ඩ් වෙනවා. එහෙම දෙයක් නෙමෙයි මේ ධර්මය කියන එක. ලෝකෙන් මිදෙන මාර්ගය කියන එකේදී හරි වැරදි කතාවක් නෑ. මේක කළොත් සසර යනවා, සසරෙන් ගැලවෙන්න නම් මෙහෙමයි, ඔච්චරයි තියෙන්නේ. ආයි හරි වැරදි කතාවක් නෑ. තේරුණාද? දැන් ඒක තේරුම් ගන්න තමයි ධර්මය අහන්න ඕන. අපි ওই ටික ක්ලියර් කරගත්තොත් ওই ප්‍රශ්න නැති වෙනවා. එහෙනම් තමයි මම මේක පෙන්වලා දෙන්න හදන්නේ. ඊට පස්සේ ඔක තේරුම් ගත්තට පස්සේ ඕව අහන්නකො, එතකොට ඔයාටම උත්තර දෙන්න පුළුවන්. ඈ? දැන් අපි තේරුම් ගන්න ඕනේ මේක හරිද වැරදිද කියන එක ওই පින්ද පවුද කියන පැත්තට යන්නේ. ඒක සම්මතේ ඉතින් හොඳ දේවල් තියෙනවා, අරක දේවල් තියෙනවා. ඒ හොඳ දේවල් හොඳයි කියනවා. නරක දේවල් නරකයි කියනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙමෙයිනේ. ওই දෙකෙන්ම අපිව සසරේ ගෙනියනවනේ. නේද? ආයයි උපද්ද. එතකොට අපි බලන්න ඕන ආයෙ ඉපදීම නතර කරන. නැත්තම් මේ ලෝකෙන් මිදෙන විදිහ මොකද්ද? ඕක තමයි මේ බුදු කෙනෙක් පැහැදිලි කරලා තියෙන්නේ. එතකොට ධර්මයක් අහපු එකේ ප්‍රයෝජනේ කියන්නේ අන්න ඕක තේරුම් ගන්න ඕන. හරි? එතකොට දැන් ඒකෙදි අපි කිව්වා දැන් අනිත්‍ය බලන එකනේ දැන් කතා කළේ. අනේ දැන් රෝස මලක් තියෙනවා. ඉතින් අපිට හිතෙන්න පුළුවන් මේකට මේ ආසාව තියෙනවා. ආසාව අඩු කරගන්න මේකේ අනිත්‍ය බලන්න ඕනේ. අනිත්‍ය කියලා අපි බලන්නේ මොකද්ද? ඕක ලස්සනට තිබුණට පර වෙලා යනවා. නේද? ඒ හින්දා ඕකට ආස කරන එක වැඩක් නෑ. හරි? එහෙම බලන්න පුළුවන්. දැන් අපි නුවණින් බලන්නේ මොකද්ද? ඔහොම බැලුවොත් සසරෙන් ගැලවෙන්න පුළුවන්. නැවත ඉපදීම නැති කරනවා. බුදුදහම කියන්නේ ඒක. දැන් අනිත්‍ය බලන එකේ වරදක් නැහැ. නොබලන කෙනාට වඩා ඒක ගොඩක් හොඳයි. හරි. ඊළඟට ඔක දුකයි කියලා බලන්න පුළුවන්. අනාත්මයි කියලා බලන්න පුළුවන් නේද? අනිත්‍යයි දුකයි අනාත්මයි. දැන් එහෙම බැලුවටම ඒක නියම මොකක්ද කියන්නේ? ආර්ය මාර්ගයද? සෝවාන් මාර්ගෙද නැත්නම් ලෝකෙන් මිදෙන මාර්ගෙද කියන එකයි දැන් තෝරගන්න ඕනේ. ඈ එහෙම බලන එක හොඳයි. කවුරු හරි ඇහුවොත් මේ මලට ඇලෙන එකද හොඳ, මේකේ අනිත්‍ය බලන එකද හොඳ කියලා කිව්වොත් අනිත්‍ය බලන එක හොඳයි. ඒක හොඳ අර හරි වැරදි පැත්ත නිසා ඕක බැලුවොත් ලෝකේ යනවද ලෝකෙන් එතර වෙනවද කියන එක වෙනම ධර්මතාවක්. පැහැදිලිද? තර් මේ දැන් බුදුදහමෙන් අපි දකින්න ඕන ඔන්න ඔය කතාව. මේ විදිහට බැලුවොත් සසරෙන් එතර වෙයිද? නැවත උපදින එක නවතීද? ලෝකෙන් මිදෙයිද? තර් රෝස මලක් තියෙනවා, ඕක වෙනස් වෙනවා අනිත්‍යයි. කියලා බලබලා හිටියට ඕක නෙමෙයි බුදු කෙනෙක් පැහැදිලි කරන්නේ. ඔන්න ඔතනයි මේ වෙනස පෙන්වන්නේ. දෝහින්ද තමයි මං කියවේ අනිච්ච සංඥා සූත්‍රයේදී අපි ඉගෙන ගත්තා නේද? මොකද්ද අනිච්ච සංඥාව කියන්නේ? දැන් රූපේ අනිත්‍ය බලනවා කියන්නේ මොකද්ද? රූපය මොකද්ද? රූප සමුදය මොකද්ද? රූපේ හටගත්තේ ඇයි? ඊළඟට රූප අත්තංගමේ මේ රූපේ හට නොගන්නේ ඇයි? මේ හේතු යෙදුන්නේ නැත්තම් හටගන්නේ. මේක තමයි Nirodha කියන්නේ. මේ හේතු හින්දායි මේ රූපේ හටගත්තේ. මේ හේතු නැත්තම් හටගන්නේ. අනේ බුදුහාමුදුරුවෝ පෙන්වනවා රූපේ අනිච්ච සංඥාව වඩනවා කියන්නේ ඔන්න ඕක. එතන කියන්නේ මේ තියෙන රූපේ වෙනස් වෙනවා බලන එක අනිච්ච සංඥාව කියලා. හට ගැනීම දකින්න. රූපය මොකද්ද කියන එකෙන් පටන් ගන්න ඕනේ. ඒ රූපේ හටගත්තේ ඇයි කියලා බලන්න ඕනේ. ඒකේ Nirodha නැත්නම් අත්තංගමේ අවබෝධ කරගන්න. ඔහොම කරන කෙනා අනිච්ච සංඥාව වඩන. එයාට මාර්ගඵල ලැබෙනවා. එයා දුක කෙලවර කරනවා. තව විදිහකට කිව්වොත් අර කාම රාග දුරු කරනවා, භව රාග දුරු කරනවා, රූප රාග දුරු කරනවා, අස්මිමානය දුරු කරනවා, අවිද්‍යාව දුරු කරනවා නේද? අපේ තියෙන කෙලෙස් දුරු කරනවා කියනවා. රූපය මොකද්ද? රූප සමුදය මොකද්ද? අත්ංගමේ මොකද්ද කියලා බලන කෙනා. හේතු බල සම්බන්ධය. එතකොට අපි දැන් ඔන්න රෝස මලක් කියන එක රූපයක් නේද? එතකොට ඔන්න රූපය දැන් දැනගත්තා රෝස මල. ඊළඟට බලන්න ඕන ওই රූපේ හටගත්තේ ඇයි? රූප සමුදය මොකක්ද? මොකක්ද මේකට හේතු? අනේ ওই ටික හොයන්න. දැන් රෝස මලක් තියනවා කියලා දැනගන්නේ කොහොමද? එහෙන් දැකලා ආයතනකින් නේද? එතකොට මෙතෙන්දි චක් ආයතන කියන ආයතනෙන් දැකලා තමයි දැනගන්නේ. එතකොට ඇහෙන් දැක්කේ නැත්නම් අපි දන්නේ නැහැ රෝස මලක් තියෙනවා කියලා. නේද? ඒතනත් පේනවා හේතුවයි Nirodhaය. ඇහෙන් දැක්කොත් තියෙනවා කියලා දන්නවා, දැක්කේ නැත්නම් තියෙනවා කියලා දන්නේ. හැට ඒක අරමුණු වෙන්නම ඕන දැනගන්න.
ඒක
වෙන විදිහක් තියෙනවා.
ඇයි
ඇහෙන් දකින්න දැක්කේ කොහොමද කියලා නේද? දැන් ඊළඟට හිතන්න පුළුවන් දැකීම ඇති උනේ කොහොමද? ඇහැයි රූපෙයි හිතක් විඥාන. ওই තුන එකතු වුණා හින්දා තමයි දැකීම ඇති උනේ. එහෙනම් දැන් ඔහොම තමයි බලන්නේ. දැක්ක හින්දායි මලක් තියනවා කියලා දැනගත්තේ. දැකීම ඇති උනේ ඇහැයි රූපෙයි විඥානෙයි පහළ වුණා. ඔක්කොම
එක සැරේ වැඩුණා.
ඔක්කොම එක සැරේ වෙලා තියෙනවා. එතකොට දැන් ඔය ඇහෙන් දැකීම කියන එක අපි ගොඩාක් විස්තර කරනවානේ අර වතුරට එබෙන බල්ලා එහෙම අරගෙන නේද? දැන් බල්ලත් ඇහෙන් දකිනවා. වතුරට එබෙනකොට බල්ලෙක් ඉන්නවා වගේ දකිනවා නේද? ඒතකොට පේන ස්වභාවය තමයි බල්ලෙක් ඉන්නවා වගේ පේන එක. හැබැයි ඇත්තටම වතුරේ බල්ලෙක් ඉන්නවද? නැහැ. ඒ වුණාට මේ බල්ලා විශ්වාස කරනවා අන්න එළියේ ඉන්න බල්ලාව දැක්කා කියලා. නේද? අපි දැන් දන්නවා මේ බල්ලා මුලා වෙලා. ඇත්ත ඇති හැටි දන්නේ. නේද? එතකොට ඒ බල්ලා අර වතුරේ ඉන්න බල්ලා ගැන හිතන්නේ ඇහෙන් දැක්කා. ඇහෙන් දැක්කේ මොකද? ඇහැයි රූපෙයි විඥානයි. එතකොට ඇහැ කියලා හිතන්නේ මේ ඇහැ, රූපය කියලා හිතන්නේ වතුරේ ඉන්න බල්ලා. බල්ලා හිතන්නේ මම බල්ලෙක් දැක්කේ මෙන්න මේ හින්දායි. මොකද්ද? එළියේ බල්ලෙක් හිටියා, දකින්න මගේ ඇහැ තිබුණා, හිත පහළ වුණා. නේද? ওই තුනේ එකතු වෙන හින්දා දැක්කා. ඇහැයි රූපෙයි විඥානෙයි. වඩා වෙනස්. ඊට වඩා වෙනස්. ඒ අපිට හිතෙන හැටි. නේද? අපිට හිතෙනවා බල්ලා නම් රැවටිලා අර නැති රූපයකට තියනවා කියලා හිතුවේ. අපි හිතන්නේ නැහැ තියෙන රූපයන්නේ. රෝස මලක් තියෙනවනේ. ඒ මල තමයි අපේ ඇහෙන් දැක්කේ කියලා. නේද? ඒක තමයි දැන් නුවණින් හොයන්න ඕනේ. දැන් ඇහෙන් දැකීම වෙන්නේ කොහොමද? කියන එකට එන්න ඕනද? ඇහෙන් හදලා දෙනවා වර්ණ සටහන. මොකක්ද ඒකට කියන්නේ? ප්‍රසාද රූපේ. චක්කු ප්‍රසාද රූපේ නේද? ඒ චක්කු ප්‍රසාද රූපේ නේද විඥාණයෙන් දැනගත්තේ? අපේ විඥාණයෙන් දැනගත්තේ චක්කු ප්‍රසාද රූපේ, බල්ලගේ විඥාණයෙන් දැනගත්තේ බල්ලගේ ඇහි හැදුන ප්‍රසාද රූපේ. නේද? දකින්නවා කියනකොට ඇහෙන් කරන්නේ ඔය දෙක. ඇහෙන් සකස් කරලා දුන්නා මේ සටහනක්, ඒක තමයි ප්‍රසාද රූපේ. නේද? ඒක විඥාණයෙන් දැක්කා, හිතෙන් දැක්කා. දැන් බල්ලගේ ඇහි සිද්ධ වුණෙත් ඕකම නේද?
ක්‍රියාව එකයි.
අපේ ඇහෙන් සිද්ධ වෙන්නෙත් ඕකම.
දැන් සර්කියුමනේ ඒක දැන් මොසබල ඒක දැක්කා. ඊට පස්සේ ඒක මේ සමුදේ කරන්නේ කොහොමද
ඒක? ඒකට තමයි. නෑ. ඔව්, අනිත්‍ය බලන්න කිව්වේ බුදුහාමුදුරුවෝ කිව්වේ මේක හේතු ටික හොයාගන්න කියලානේ. සමුදේ මේ කරන්නේ, සමුදේ හොයනවා දැන්. රෝසමල ඇති වෙන්න හේතු ටිකයි මේ හොයන්නේ. කොහොමද දැනගත්තේ රෝසමල? හරි. එතකොට මේ ඇහැ ඇහෙන් දැකපු හින්දා
මොකක් හරි
හොයාගෙන යන්නකො, එතකොට හම්බ වෙයි. දැන් දැනගත්තේ කොහොමද කියලා හොයන්න ඕන නේද? ඔව්, අපිනේ දැනගෙන තියෙන්නේ. රෝසමල දන්නේ නැහැනේ මට රෝසමල කියනවා කියලා. අපිනේ කිව්වේ අර රෝසමල කියලා. එතකොට ඒක කිව්වේ කොහොමද කියලා දැන් හොයාගන්න ඕන. ඇහෙන් ගත්තා රූප සංඥා. දැන් පළවෙනි දේ තමයි දැන් දැකීම කියන දෙයක් සිද්ධ වෙනවා. බල්ලක් දකිනවා, අපිත් දකිනවා. ඇහැ වැඩ කරනවා කියන්නේ දැකීම සිද්ධ වෙනවා නේද? දැන් දැකීම සිද්ධ වෙනකොට ඊළඟට අපේ හිත කියන දේවල් ටිකක් තියෙනවා. ওই දැකීම හින්දා. නේද? ඒ දැකීම උදව් කරගෙන හිත තව කතා ටිකක් කියනවා අපිට. බල්ලටත් කියනවා. බල්ලට කියපු කතාව තමයි ඔය හොම පේන්නේ වතුරේ බල්ලෙක් ඉන්න හින්දා නේද? ඒ ඌ දැනුවත් වෙන්නේ ඒකනේ. එහෙන් දැකලා දැනුවත් වෙන්නේ අන්න බල්ලෙක් ඉන්නවා නේද? අපි දැනුවත් වෙන්නේ රෝසමල දැකලා අන්න රෝසමලක් තියෙනවා
නේද?
සුවඳින්නේ නෙමෙයි එහෙන් දැක. සුවඳ වෙනම ගන්න, සුවඳින් ඕන නෑ. සුවඳක් ආවොත් නාසය. දැන් අපිට අපි දැනට හිතමු ඇහෙන් දැකලා විතරයි දැනගත්තේ කියලා. ඇහෙන් අරන් දෙන්නේ වර්ණේකුයි හැඩේකුයි විතරයි. ඒකට අදාළ ප්‍රසාද රූපයක් හදලා දෙන එක තමයි ඇහැට කරන්න පුළුවන්. නේද? දැන් බලන්න ඔය දෙයම කරන්න බැයිද? ලස්සන රෝසමලක පින්තූරයක් අපි එල්ලලා තියෙනවා. ඈ? ඕක බලනකොටත් ඇහි හැදෙනව නේද? අර වගේම සටහන ප්‍රසාද රූප. නැත්නම් හොඳට හදලා තියෙන මොනවායින් හරි අර ප්ලාස්ටික් වලින් හදපු රෝසමලක් පේනවා. ඈ? එතකොටත් අපේ ඇහෙන් ওই වගේම හදලා දෙනවා. පුරුද්ද නෙමෙයි ඇහැ, ඇහි වැඩේ ඕක. ඒකේ සටහන හදන එක ඇහැ කරන්නේ. ඇහැ දන්නේ නැහැ මේ මොකද්ද හදන්නේ කියලා. ඇහි ඇහැ නිකන් කණ්ණාඩිය වගේ. කණ්ණාඩිය ඔය එළියේ තියෙන ඔක්කොගේම ප්‍රතිබිම්බ ටික හදන එක තමයි කණ්ණාඩිය කරන්නේ. ඒක ඇහි කෘත්‍ය. ඇහැට කරන්න පුළුවන් වැඩේ ඔච්චර. නේද? කැමරා එක. එතකොට අපේ හිතට කරන්න පුළුවන් වැඩේ තමයි ඔය හදලා දෙන එක දකින්නේ. ඒක දකින්නකොට හිත දැන් ඊළඟට ඕක මොකද්ද කියලා කියන්න හදනවා. මේ ප්‍රසාද රූපේ දැකලා කියනවා හිත අපිට මොනවා හරි විස්තරයක්. ඒ කියන එක දැන් අපි මෙච්චර කල් පුරුදු වෙලා තියෙන්නේ ඕක එළියේ තියෙනවා. අන්න මොකද්ද දෙයක් තියෙනවා. ඒක මොන වගේද කියනවා. ඉතින් අපි පරණ අද්දකපු දේවල් ටික එකතු කරලා. පෙර අද්දකීම් ටික. නේද? දැන් ගන්න එකට පෙර අද්දකීම් ටික එකතු කරලා අපි හිතනවා ඔය එළියේ තියෙන එක මෙන්න මේ වගේ දෙයක්. හරි? ඒ වුණාට මේ ආයතන මට්ටමට ගිහාම වෙලා තියෙන්නේ හිත දැකලා තියෙන්නේ ආයතනේ හදලා දීපු ප්‍රසාද රූපේ. එළියේ තියෙන එක නෙවෙයි හිත දැකලා තියෙන්නේ. එහැ හදලා දීපු ප්‍රසාද රූපේ. ඒක දිහා බලාගෙන තමයි දැන් මේ කතාව කියන්නේ. ඒ කියන්නේ අපිට එළියේ තියෙන දෙයක් ගැන. නේද? දැන් බලන්න ඔන්න ඔය කතාව විශ්වාස කරන හින්දා නේද බල්ලා රැවටෙන්නේ. බල්ලගේ හෙන් හදලා දුන්නා අර බල්ලෙක්ගේ වගේ ප්‍රසාද රූපයක් බල්ලගේ හිත උක දැක්කා. ඊළඟට කියනවා ඔහොම පේන්නේ අර එළියේ ඉන්න බල්ලෙක් කියලා. හරි. දැන් අපේ ඇහි ඒකත් ඔය වැඩේ වෙන ඉඳ කරලා තියෙන්නේ. ඇහෙන් ප්‍රසාද රූපය. හදන්න. ඒක කියන්නේ කොහොමද? අපි විශ්වාස කරන්න පුරුදු වෙලා තියෙන ඔය කියන හින්දා ඔක තියෙනවා කියන එක. ඒක අපි කලින් අත්දැකපු දේවලුත් එකතු කරගෙනයි ඔය කියන්නේ. නේද? ඔయిత කලින් උත්‍රෝ සමල අත්දැකලා එක්ක ගිහින් අල්ලලා බලලා ඔහොම එකතු කරගත්තු අත්දැකීම් ටික තියෙනවනේ. ඔය ටික තියෙන හින්දා නේද දැන් මේක දිහා බලලා කියන්නේ අර තියෙන හින්දානේ පේන්නේ කියලා. ඒ අත්දැකීම් ටික නැති වුණා නම් මේ මොහොතේ විතරක් ඇහැ හදලා දෙන එක විතරනම් අපි දන්නේ. එතකොට හරියටම ආ දැන් අපි පුරුදු වෙලා තියෙන්නේ මේ ඇහෙන් පෙන්වන්නේ මොකද්දෝ එළියේ තියෙන දෙයක්මයි. ඒ දෙයක් තියෙනවා කියලා විශ්වාස කරනවා මුලින්ම. ඊළඟට ඒක අඳුර ගන්නවා අපේ තියෙන පරණ අද්දකීම් ටික දාලා. නේද? හරි.
අඳුරගෙන
එතකොට ඔව් ඒකට නමක් දෙනවා ඊට පස්සේ මේ මොකද්ද කියලා නේද? ඔව් විතක්ක ਵਿਚාර තමයි ඔය. කතාවක් හිත ඇතුලේ කතාවක් කරනවා පොඩි. ඈ? දැන් දැකපු දෙයින් නවත්තලා නැහැ. පළවෙනි දේ තමයි මෙහෙම පේන්නේ එළියේ දෙයක් තියෙන හින්දමයි කියලා හිතන ගතිය. හරි? ඒ හිතන ගතියේදී ඇහැයි රූපෙයි කියලා වෙන් කරනවා. මේ ඇහැ මෙහි තියෙනවා එළියේ තියෙන රූපයක් තියෙනවා නේද? ඔහොම වෙන් කිරීමක් කරනවා නේද? ඔය වැඩේ කරන්නේ චක්කු විඤ්ඤාණය. චක්කු විඤ්ඤාණයෙන් කරන්නේ ඇහැක් මෙහි තියෙනවා ඒකට අරමුණු වෙන රූපයක් එළියේ තියෙනවා කියලා කියන එක. හරි? චක්කු විඤ්ඤාණය දන්නේ ඒ මොකද්ද කියන එක. දැන් චක්කු විඤ්ඤාණය ඕක බාර කරනවා හිතට. අන්න මොකද්ද තියෙනවා ඕක අඳුරගන්න. හිත එතකොට අර කලින් අද්දකපු ටික අරන් දාලා ආ ඕක මේ රෝස මලක් කියලා ඔන්න නමක් දෙනවා. ඒ නමක් දෙන්නේ නිකන් නෙමෙයි. ඒකේ තියෙන පරණ අද්දකීම් ඔක්කොම ඒ චේතනා ගොඩත් එක්ක. ඒ මලේ තියෙන ක්වොලිටීස් ටික චේතනා. අපේ හිතේ ඒ අදහස් ටිකක් දෙනවා. වෙන මලක් නෙමෙයි රෝස මලක්. ඕක ඇල්ලුවොත් දැනෙන්නේ මෙහෙමයි සුවඳ බැලුවොත් දැනෙන්නේ මෙහෙමයි ඔක්කොම එක දෙන්නේ.
ඒ වගේ
චේතන.
සංඥාව රෝස මලක් කියලා අඳුරගන්න එකනේ.
ඔව්.
ඒක චේතනා.
මෙහෙමයි අතන.
සුවඳයි.
අතන සංඥා જાති දෙකක් තියෙනවා. එකක් තමයි ඇහැ රන් දුන්නේ රූප සංඥා වර්ණ සංඥාවක් විතරයි. වර්ණයක් හැඩයක් විතරයි. ඒකට පුළුවන් අනිත් ඒවායින් මේක වෙන් කරගන්න. බෑක්ග්‍රවුන්ඩ් එකෙන් රෝස මලට අයිති ටික වෙන් කරගන්න රූප සංඥා. හරි? දැන් එතකොට ඒ සංඥාවෙන් පුළුවන් අපිට ඒක වෙන් කරගන්න. ඊළඟට ඒක මොන වගේද කියන එක ඔන්න හිතේ ඇති වෙන චේතනා. ඒකට අයිති ගුණාංග ටික. මේකේ මෙහෙම සුගඳක් තියෙනවා, ඇල්ලුවොත් මෙහෙමයි දැනෙන්නේ. නේද? ඕවා ටික අර රූප සංඥාවෙන් පස්සේ ඒකට දෙන ඉතුරු ටික. හරි. එතකොට එකක් තමයි ඔන්න දැන් අපි මුලින් විශ්වාස කරන රූපය එළියේ තියෙනවාමයි. රෝසමල කියන රූපය එළියේ තියෙනවමයි. ඒ රූපය එතකොට සතර මහා ධාතුවෙන් හැදිලා නේද? රූපයක ගතිගුණ ටික අපි දානවා. ඈ පඨවි ආපෝ තේජෝ වායෝ ඊළඟට වර්ණ ගන්ධ රස ඕජා ඔය සේරම තියෙන සතර මහා ධාතු රූපයක් එළියේ තියෙන. හරි. ඔක තමයි දැන් මේ දැනගත්තේ එළියේ තියෙන රූපයක් කියනකොට එන අදහස. හරි. ඒකේ තමයි අපි මුලින් ඉන්නේ. සාමාන්‍ය ලෝකයා ඉන්නේ ඇහෙන් දැක්කන්නේ එළියේ තියෙන සතර මහා ධාතු රූපය. එතකොට ඒක වෙනම පවතින්න පුළුවන් ඒ රූපෙට. කියන්නේ අපි දැක්කත් නැතත් ඒ රූපෙ තියෙනවා නේද? හරි. දැන් බලන්න ඔහොම හිතන එක ඔන්න මේ දැන් රෝසමල කියන්නේ රූපයක් කියලා හිතන එක. දැන් ආයේ අර උපමාව ගන්න බල්ලා වතුරට ඇවිලා ඌට හිතනවා අන්න බල්ලෙක් ඉන්නවා කියලා. එතකොට ඌ ඉන්නේ බල්ලා වතුරේ ඉන්න බල්ලා රූපයක් කියන සංඥාව. ඌ සතර මහා ධාතුයෙන් හැදිච්ච බල්ලෙක්. ඒ කියන්නේ ලෝකෙට අයිති. ලෝකෙට අයිති රූපයක්. නේද? ඔන දැන් රූපය එළියේ තියෙන සතර මහා ධාතුයෙන් හැදිච්ච අර රූපවල ලක්ෂණ ටික තියෙන රූපයක්. ඔකට කියනවා ලෝකෙට අයිති රූපයක් කියලා. දැන් බල්ලගේ මට්ටමේදී පේනවා ඔක දෘෂ්ටියක් කියලා නේ. ඇත්ත තත්ත්වෙ නෙවෙයි. අපේ මට්ටමෙත් දැන් නුවණින් හිතාගෙන හිතාගෙන ගියොත් පේනවා අපිත් ඉන්නේ ඔය දෘෂ්ටි. ඔය පේන්නේ එළියේ තියෙන රූප. ඒක දෘෂ්ටියක් කියලා ඔන්න ටිකක් නුවණින් හිතනකොට තමයි පේන්නේ. දෙන්නම කරලා තියෙන්නේ ඇහැ පාවිච්චි කරපු එකනේ. ඇහි වෙන්නේ එකම සිද්ධියනේ. ඇහි වෙන්නේ මේ ප්‍රසාද රූපේ හදලා දෙනවා විඥාණයෙන් ඕක දැනගන්න. ඒතර විඥාණයට පුළුවන් ද එළියට ගිහින් දැනගන්න එළිය තියෙන්නේ මොනවද කියලා? බෑ. ඇහින් දකින්නම ඇහින් හදලා දෙන එකමයි විඥාණයට දකින්න පුළුවන්. ඇහැ නැත්තම් විඥාණයට දකින්න බෑ. එහෙන් මේ රූපේ හදලා දුන්නා.
පාවිච්චි.
ඔව්. එහෙන් මුල් වෙලා එහෙන් හදලා දෙන එහෙන් නිසා සකස් වෙන ප්‍රසාද රූපේ තමයි විඥාණය දැනගන්නේ. හරි? ඔය දෙක දැනගෙන ඊටු ටික ඔක්කොම හිතෙන් කියන දේවල්. දැන් හිතෙන් කියන දේවල් එකක් තමයි ඔය එළියේ තියෙන රූපයක්මයි. සතර මහා ධාතුයෙන් හැදිච්ච රූපයක්මයි. එහෙම හිතුවොත් වෙන දේ තමයි අර බල්ලගේ උපමාවෙන් පෙන්නන්නේ. ඒක එතකොට තේරුම් ගන්න ඕන. එහෙන් දැකලා එළියේ තියෙනවමයි කියලා හිතුවොත් එහෙම ඕක දෘෂ්ටිය. දෘෂ්ටියක් කියන්නේ හිතේ ඇති වෙන මතයක් විතරයි. විශ්වාසයක් විතරයි. හරි?
දෘෂ්ටියක් කියන්නේ වැරදි එකක්ද?
ඔව්, ඇත්ත తත්වෙ නෙවෙයි. දැන් බල්ලා දෘෂ්ටිගත වෙලා ඉන්නේ ඇත්තට වතුරේ බල්ලෙක් නෑ. අපිට තේරෙන මට්ටමේ නේද?
ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටියක්. නෑ, ඒක මිත්‍යා දෘෂ්ටියක් නෙවෙයි.
නිකන් ඔව්. දැනට හිතන්නකෝ. දෘෂ්ටිගත වීමක් කියලා. කියන්නේ හිතේ ඇති වුණ මතයක්.
එතකොට බල්ලාගේ අපේ වෙනස අපිට ඥානයක් තියනවා කල්පනා කරන්න අරද?
දැන් බල්ලා දෘෂ්ටිගත වුණා කියලා දැනගන්නේ අපේ ඥානය.
බැයි
කොහොමද මේ රෝසමලෙත් ඉන්නේ නැහැ කිසෝ කෝපින් ගාවන්න එපා මේ දැන් ආයේ එතෙන්ටමයි යන්නේ දැන් මේ අපේ දෘෂ්ටිය වැරදි මතෙන් හරි එක දකින්න හැටි මේ කතා කරන්නේ
ඈ
එතකොට දැන් රැවටීමයි රැවටීමෙන් මිදීම එහෙම හිතන්නකෝ දැන් එතකොට බල්ලා රැවටිලා නේද ඒකට කියනවා දෘෂ්ටිගත වෙලා කියලා. හරි. එතකොට ඒ උපමාවෙන් තේරුම් ගන්න ඕන අපිත් ඇහැ පාවිච්චි කරනකොට අපි ඔය වගේම දෘෂ්ටියකට වැටෙන්න පුළුවන් අපිව. එළියේ මේක තියෙන දේම මේ මෙහෙම පේනවා කියලා.
ඒක තියෙන දෙයක්ද ඒ දේ හොඳයි ඒ ලක්ෂණයි කියලා හිතන එකද?
නෑ, එහෙම හිතන්න තියෙන දේ පිළිගන්නේ පැ ඉස්සෙල්ලා. තියෙන දෙයක් පිළිගත්තට පස්සේ ඒ ගැන ඉතින් අපිට කැමැතිය කැමැති තව තව ඒවා හිතෙන්න පුළුවන්. දැන් වතුරේ බල්ලෙක් ඉන්නවා කිව්වට පස්සේ ඒ බල්ලා හොඳද නරකද කියලා හිතන එක දෙවනුව කරන වැඩ. මේ බල්ලට බුරන්න ඕනද නැත්නම් කෑම ටිකක් දෙන්න ඕනද වල් ගෙවන්න ඕනද ඒවා ඊට පස්සේ ඉන්නේ නේද? ඉස්සෙල්ලම දෘෂ්ටිගත වුණේ වතුරේ බල්ලෙක් ඉන්නවා. ඇයි එහෙම හිතුනේ? ඇහෙන් දැකපු එකේ ඇත්ත తත්වේ දන්නේ නැති හින්දා. නේද? ඇහෙන් දැකීම ගැන ඇත්ත ඇති හැටි නොදන්නකම. ඒ හින්දානේ බල්ලා රැවටුනේ. ඒකට අපිත් තේරුම් ගන්න ඕන අපිත් තාම පුරුද්දට ඇහෙන් දකින දේ තියනවා කියලා විශ්වාස කළාට අප නුවණින් බැලුවේ නැහැ. ඇහෙන් දැකීම සිද්ධ වෙන්නේ කොහොමද කියලා නුවණින් බලන්න. හරි. එතකොට තමයි පේන්නේ මේ විඥාණය කියපු කතාවක් නේ ඔය එළියේ ඔය රෝසමල තියනවා කියන. කියන්නේ එළියේ දෙයක් තියනවා කියන එක කියන්නේ කවුද? විඥාණය. චක්කු විඥාණයේ තියෙන පුරුද්ද තමයි ඇහෙන් මොකක් හරි දැකපු ගමන් ඔන්න ඇහැ මේ පැත්තේ තියනවා, දකින දේ එළියේ තියනවා කියලා දෙපැත්තකට බෙදන එක. මොකට කියනවා? ද්වයතාව කියලා. දෙපැත්තකට බෙදන ගතිය. චක්කු විඤ්ඤාණෙත් ඔහොම බෙදෙනවා, සෝත විඤ්ඤාණෙ ගත්තත් එයත් කරන්නේ ওই ටිකම. මේ පැත්තේ කන තියෙනවා, අරහි සද්දයක් තියෙනවා. ඒ කියන්නේ සද්දෙට අදාළ රූපයක් තියෙනවා අර පැත්තේ. නේද? ඔහොම බෙදලා පෙන්වන එක තමයි සෝත විඤ්ඤාණය. ගඳ සුගඳ ගත්තත් එහෙමයි. දැන් නාසයෙන් කරන්නේ මෙහි නාසයේ තියෙනවා, ඒකට අත්දකින්න ගඳ සුගඳක් එළියේ තියෙනවා කියන එක තමයි මේ විඤ්ඤාණය කියන්නේ. ඒක තව එහාට ගෙනියන්නේ මනෝවිඤ්ඤාණය. මොකද්ද දෙයක් තියෙනවා. බාහිර අභ්‍යන්තර බෙදෙන ගතිය තමයි මූලික විඤ්ඤාණයෙන් කරන්නේ. ආයතනේ ඇතුලේ තියෙන එකට අරමුණ රූප ස්වභාවයේ එළියේ තියෙන. ඒක මොකද්ද කියලා විස්තර ටික තාම දන්නේ නැහැ. විස්තර ටික දැනගන්න ඔය ගත්තු එක අරගෙන අපේ හිතට බාර දෙන්න ඕන. පරණ අධ්‍යක්ෂින් ටිකක් අරගෙන මෙච්චර කල් දන්න ටික අරගෙන තමයි ඕක මොකද්ද නේද? ඒකට ඕක මොකද්ද කියන මට්ටම එනකොට අපි දෙයක් පිහිටෝලා ඉවරයි. එළියේ දෙයක් තියනවා කියලා විශ්වාස කරලා ඉවරයි. නේද? ඔන්න ඔතන තේරුම් ගන්න ඕන හොඳට. දැන් බල්ලා එහෙන් දැකලා එළියේ දෙයක් තියනවා කියන විශ්වාසයට ආවට පස්සේ තමයි ආවක බල්ලෙක් කියලා ඒක අඳුරගන්නේ. එතකොට එළියේ තියෙන දෙයක් කරනවා. දැන් එළියේ තියෙන දෙයක් කියලා අපි දැනගන්නකොට අපි නොදැන කරන වැරදි ටිකක් තියෙනවා. එකක් තමයි අපි දැක්කත් නැතත් ඕක තියෙන. නේද? ඒ රූපේ තියෙනවා කියලා හිතනවා. ඒ කියන්නේ අපි දකින්න කලිනුත් ওই රූපේ තිබිලා තියෙනවා. දකින මොහොතෙත් ওই රූපේ ඔතන තිබුණා. ආයේ අනාගතේ බැලුවොත් ඒ අනාගතෙත් ওই රූපේ තියෙන. දැන් බලන්න එළියේ තියෙන එක ඔන්න අතීතෙත් තිබුණා. ඒ කියන්නේ මම දකින්න කලිනුත් තිබුණා. දකින්න කොටත් තියෙනවා. අනාගතෙත් තියෙන. දැන් ওই රූපෙට පැවැත්මක් දුන්නා නේද? ඉස්සරත් තිබුණා, දැනුත් තියෙනවා, අනාගතෙත් තියෙන. ඔකට කියනවා පැවැත්ම කියලා. තියෙන බව. නේද? තියෙන බවක් අපි දැන් විශ්වාස කරනවා. කියන්නේ පිහිටලා තියෙන බවක් විශ්වාස කරනවා. හරි? භව. අතීතෙත් තිබුණා, දැනුත් තිබුණා, අනාගතෙත් තියෙන බව. භව කියන්නේ ඕක තමයි. තියෙන බව, පවතින බව. දැන් බලන්න මේ තියෙන බව අපේ රෝසමලට නම් අපි විශ්වාස කරනවා තියෙනවා කියලා. ද බල්ලා දකින බල්ලට එහෙම භවයක් දෙන්න පුළුවන්. ඒ බල්ලා හිතන වතුරේ ඉන්නවා කියන බල්ලා ඌ දකින්න කලිනුත් වතුරේ හිටියද?
නෑ.
දකින මොහොතේ වතුරේ ඉන්නවද?
නෑ.
බල්ලට හිතෙනවා. බල්ලට හිතෙන එක එක.
බල්ලට පේන්නේ
බල්ලට හිතෙනවා ඉන්නවා කියලා. ඒතර බල්ලට හිතෙන ස්වභාවය එකක්. ඇත්ත ස්වභාවය තමයි ඒක. දැන් බල්ලට හිතෙනවා අනාගතෙත් ওই බල්ලා ඉන්නවා. ආයෙ සැරයක් බැලුවොත් වතුරේ ඉන්නවා. නේද? අතීතෙත් හිටියා දැනුත් ඉන්නවා අනාගතෙත් ඉන්නවා කියන දෘෂ්ටියට නේද උයන්නේ. අන්න එතකොට තියෙන බවක් මේ දෙන්නේ. ඒතර බව කියන එක මේ වැරදි මතයක් හින්දා නේද දීලා තියෙන්නේ. දැන් පෙනීමේ සිද්ධිය නිසා, ඒ කියන්නේ ඇහෙන් දැකීමේ සිද්ධිය නිසා මූ ලෝකේ ගැන විශ්වාස කරනවා. මොකද්දෝ දෙයක් තියෙනවා, ඔය දෙයට බල්ලා කියලා නමක් දෙනවා. ඒ බල්ලා මීට කලිනුත් හිටියා, දැනුත් ඉන්නවා, අනාගතෙත් ඉන්නවා. දැන් ඒ හදපු බල්ලට පැවැත්මක් දුන්නා නේද? තියෙන බවක්, පිහිටලා තියෙන බවක්. පිහිටලා තියෙන බවක් කියනකොට අපි දැක්කද නැද්ද කියන එක අදාළ නැහැ. ඒ දේ තියෙනවා නේද? ඒ දේ තියෙනවා කියන්නේ දැන් හේතු හින්දා නෙමෙයි තියෙන්නේ. අපි දැක්කත් නැතත් ඒ දේ තියෙනවා කියලා ඔන්න ඕකට කියනවා ලෝකෙට ඇති දෘෂ්ටියක්. ඇත්ත ඇති හැටි නෙවෙයි ඔය. ලෝකෙට අහු වුණා. භව පැවැත්ම පිළිගත්තා දැන්. පිහිටුවා. ඒ කියන්නේ ඔයක එක වචන තියෙනවා ඉන්න පොඩ්ඩක්. දැන් ඒ පිහිටනවා කියන්නේ අපි මේක නিত্য බවක් දෙනවා නේද? පවතින බවක්. මීට කලිනුත් තිබුණා, දැනුත් තිබුණා, අනාගතෙත් තියෙනවා කියන්නේ ස්ථිර කරනවා නේද ඒ කාලෙට. ඔන්න ඕකට කියනවා ඒ රූපය නিত্য කළා දැන්. හරි? දැන් බලන්න බල්ලා කරලා තියෙන මෝඩකම. මුලින්ම හිතුවා බල්ලෙක් ඉන්න. ඒ කියන්නේ මොකද්ද ඔය දෙයක් තියෙනවා එහෙම පේන හින්දා. ඊළඟට හිත කිව්වා ඔහොම පේන්නේ නම් බල්ලෙක්. නේද? උගේ පරණ අත්දැකීම් ටික එකතු කරලා ඒකට නමක් දුන්නා ඔය බල්ලෙක්. ඒ බල්ලා කලිනුත් හිටියා, දැනුත් ඉන්නවා, අනාගතෙත් ඉන්නවා. අන්න පිහිටීමක් දුන්නා, පැවැත්මක් දුන්නා. දැන් පැවැත්ම දුන්නා කියන්නේ නিত্যද අනිත්‍යද? නিত্য කළා. නিত্য කරා නේද? නিত্য සංඥාවට ආව නේද?
තියෙනවා.
ඒ නিত্য සංඥාවෙන් තමයි කියන්නේ ඕක අතීතෙත් ඉස්සෙල්ලත් හිටියා, දැනුත් ඉන්නවා, අනාගතෙත් ඉන්නවා. පේනවද? දැන් ඔන්න ඔය නিত্য එකේ අනිත් පැත්තට තමයි අනිත්‍ය කියන්නේ. තේරෙනවද? දැන් අපි මොකක් හරි වැරදි බව දැන ගැනීම කියන්නේ දැන් මේ නিত্য කරගෙන ඉන්නේ අනිත්‍ය දෙයක්.
අතුරුමතන එහෙම එකක්
නැහැ. එහෙම එකක් පිහිටන්නේ නැහැ. පිහිටන් නැති කම තමයි අනිත්‍ය කියන්නේ. පිහිටීම නම් නিত্যයි. ඒ කියන්නේ අපි දකින දේ එළියේ තියනවා කියලා විශ්වාස කරනකොට ඒක නিত্য වෙනවා. තේරෙනවද? මේ දකින හින්දා පේනවා කියනකොට එහෙම දෙයක් නෙමෙයි. දකින්න හේතු යෙදෙන හින්දා එහෙම පේනවා. අන්න හේතුඵල සම්බන්ධ. දැන් හේතුඵල සම්බන්ධය නැතුව අපි හිතන්නේ නැහැ. අපි දැක්කත් නැතත් ඕක තියෙනවා. අන්න දෘෂ්ටිගත වුණා. ලෝකෙට ඇති නিত্য සංඥාවට වැටෙනවා. හරි? දැන් නিত্য සංඥාව පිළි අරන් අන්න බල්ලෙක් ඉන්නවා ඕක අනිත්‍යයි කියලා බලන්න යන එක තමයි ඔය කරන්නේ. ඕ බල්ලා හිටියට ඕක වෙනස් වෙනවා. ඒක නෙමෙයි අනිත්‍ය. يعني අපි රැවටිලා ඉවරයි එතකොට.
බල්ලෙක් ඉන්නහින්ද රැවටිලා ඉවරයි.
ඔව්. ඒක නিত্য දේ අනිත්‍ය කරන්නේ. දැන් මෙතන තියෙන්නේ නিত্য දෙයක් පිහිටුව එකේ ඉවරද්ද තියෙන්නේ. එතන මේ හේතුඵල සකස් වීම දැක්කේ නැති එක. මේ හේතුන් යෙදුන හින්දා බල්ලෙක් විද්‍යමාන වුණා. කිව්වොත් ඊට වඩා වෙනස් කතාවක්. මෙන්න මේ හේතුන් යෙදෙන හින්දා මෙහෙම දෙයක් පෙන්ණුම් කරනවා. එතන කියන්නේ ඒක අතීතෙත් තිබුණා, දැනුත් තියෙන, අනාගතෙත් තියෙන කියලා. එහෙම නෙවෙයි. මෙහෙම පේන්න හේතු යෙදෙන හින්දා පේනවා. එතකොට අන්න පටිච්ච සමුප්පන්න බව මේ ප්‍රත්‍යයන් යෙදුන හින්දා එහෙම පේනවා. එතකොට ඒක අතීත දානවද වර්තමාන අනාගත කියලා දානවද? නැහැ. මේ හේතුන් යෙදෙන හින්දා පේනවා. හේතුන් යෙදෙන්නේ නැත්නම් පේන්නේ නැහැ. එච්චර. නේද? ඔන්නෝක තමයි මේ පටිච්ච සමුප්පාදේ නැත්නම් හේතුඵල වාදේ නැත්නම් බුදුදහම කියන්නේ. හේතුන්ගෙන් තොරව කිසිම දෙයක් පවතින්න බෑ. ලෝකෙට ඇති හැම දෙයක්ම හේතුඵල ධමයක්. ඒකට කියනවා සංකත ධර්ම කියලා. හේතු ප්‍රත්‍යයෙන්ම සකස් වෙන දේ. ඒ හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙනවා කියන එක දකින්න කොට තමයි අර නিত্য සංඥාවෙන් මිදෙන්නේ. අපි දකින්න දේ තියනවා කියලා පැවැත්මක් දෙන නিত্য ගතියක් දෙන එකක් තියෙනවානේ. ඒකෙන් මිදෙනවා නෑ, මේක හේතු නිසා විද්‍යමාන වෙනවා. හේතු නැති වෙනකොට නිරුද්ධ. පිහිටන්නේ නෑ. නිරුද්ධයි කියන්නේ පිහිටන්නේ. අන බලන්න දැන් බල්ලගේ බල්ලෙක් ඉන්නවා කියලා හිතන්න මුලා වෙන්න හේතු ටික යෙදෙනකොට බල්ලෙක් ඉන්නවා. ඒ හේතු යෙදුන්නේ නැත්නම් අපට බල්ලෙක් පිහිටන්නේ නෑ. නේද? ඔතන ඉතින් මෙහෙමයි දැන් ඔය එකක් විස්තර කරනකොට අපේ පුරුද්දක් තමයි තව දෘෂ්ටියක් දාගන්න හදන එක. හරි. මේ ඇත්ත සිද්ධිය තේරුම් ගන්න කියලා කියන්නේ ඒකයි. හේතුඵල දහම නැත්තම් පටිච්ච සමුප්පන්න බව තේරුම් ගන්න. අහන්න ආයේ ප්‍රශ්නේ අහන්න බලන්න. හරි ඉංග්‍රීසි වලින් අහන්න. ඉංග්‍රීසි වලින් අහන්න.
මම ඉංග්‍රීසි වලින් අහන්න.
හරි හරි අහන්න.
Why are we comparing ourselves with the dog that has been the thinking on the other like us?
That is to understand process. Dog also using the eye, we are also using the eye to get that knowledge.
But isn't it better if we start comparing with someone who has the same jnani as us and
oh, eka hariyata
dan. It
is something like, now dog in that wheel, right? Wrong wheel, trying to compare with another dog, with the same
lack of intelligence.
So if we compare another human being, they are also in the same level.
Yes.
Worldly level.
Yes.
So what we have to do is compare with the Buddha's teaching. Something beyond what we see.
Definitely. Then but we
have to do this. Oh, this is the
same.
එතකොට අපි ඇත්ත දැනගන්න නම් අපි ඇත්ත දැනගන්න නම් තවත් රැවටිලා ඉන්න කෙනෙක් එක්ක කම්පයා කරලා බෑනේ නේද? අපට වඩා ඇත්ත දැනගත්තු කෙනෙක් කියන දේ අනුව බලන්න. එතකොට ඒ දේ බලන්න තමයි මේ දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඇහැ අපිව රවට්ටනවා. විඥානේ අපිව රවට්ටනවා. ඔහොම කිව්වට අපිට උග තේරෙන්නේ නැහැ. ඇයි අපි ඇහැ විශ්වාස කරනවා? අපේ විඥාණයෙන් කියන දේ අපි විශ්වාස කරනවා ඇත්ත කියලා. ඒක නිකන් කිව්වට තේරෙන්නේ නැහැ. ඒ හින්දා තමයි අපි මේ බල්ලගේ උපමාව අරන් පෙන්නන්නේ. දැන් බල්ලගේ මට්ටමට ওই විදිහට කවුරු හරි තේරුම් කරන්න ගියොත් ඌ විශ්වාස කරන්නේ නැහැ. මොකද ඒ දෘෂ්ටියේ ඉන්නේ. අපිට වෙලා තියෙන්නේ තෝකමයි. අපි මේ පේන දේ තියෙනවමයි කියන දෘෂ්ටියක ඉන්නේ. මෙච්චර කල් සංසාරේ ආවේ ওই ලෝකෙට ආйти දෘෂ්ටිය. එහෙන් දැකලා දකින දේ එළියේ පිහිටෝනවා. පිහිටෝනවා කියන එක පැහැදිලි නේද? එහෙන් දකින දේ එළියේ තියෙන දෙයක් කරනවා. ඒ දෙයක් කරනකොට නිකන් නෙමෙයි. ඔක අතීතෙත් තිබුණා, දැනුත් තියෙනවා, අනාගතෙත් තිබුණා කියලා නিত্য සංඥාවෙන් ඒක පිහිටවනවා.
ඒක මැවිල්ලක්.
ඒක මැවිල්ලක් කියලා අපි දන්නේ. මොකද අපේ දෘෂ්ටිය හින්දා. අපි හිතන්නේ රෝසමල තියෙන හින්දමයි අපිට පේන්නේ. අපි දකින්න කලිනුත් ওই රෝසමල තිබුණා. අනාගතෙත් ওই රෝසමල තියෙනවා. ඒක මේ හිතෙන් කියපු කතාවක් මිස ඇත්ත ඇති හැටි ඕක නෙවෙයි. ඇත්ත ඇති හැටි දකින්න නම් අපි ඕක දැනගත්තේ කොහොමද කියන එක හොයන්න ඕනේ. ඇයි අපි කිව්වේ ඕක තියෙනවා කියලා? මොනවද ඒකට හේතු? ඔන්න ඕක තමයි බලන්න කියන්නේ. දැන් රෝසමල කියන්නේ රූපයක්. ඔන්න බුදුහාමුදුරුවෝ පෙන්වන රූපේ හටගන්න හේතු ටික හොයන්න. හේතු ටික දකිනකොට තේයි ඕකේ නිරෝධය. මේ හේතු නියදුන් නැත්නම් ඕක පිහිටන්නේ නැහැ කියලා. ඔන්න ඔහොම බලන කෙනාට කියනවා අනිච්ච සංඥාව වඩනවා කියලා. එයා තමයි ලෝකෙන් එතර වෙන්නේ. කියන්නේ ලෝකෙට අයිති දෘෂ්ටිවල දෘෂ්ටි ටික කඩනවා. ඇත්ත දකිනකොට වැරදි මත ටිකෙන් මිදෙනවා. දැන් මේ ලෝකෙ ගැන තියෙන්නේ අපේ දෘෂ්ටි ගොඩක්, වැරදි මත ගොඩක්. හැබැයි අපි දන්නේ අපි ඉන්නේ දෘෂ්ටිවල කියලා. අවිද්‍යාව කියන්නේ ඒක තමයි. අපේ තියෙන අවිද්‍යාව හින්දා අපි මුලා වෙනවා.
ඒක තේරුම්
ගන්න තාම තේරුම් ගන්නනේ හදන්නේ මේක. තාම මේ තාම දැනගත්තා නෙවෙයි. ටික 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 හනවා නේද? දැන් ওই පටිච්ච සමුප්පාදෙම තමයි. බවයක් තියෙනකොට මුළු පටිච්ච සමුප්පාදෙම පේනවා. ඔන්න ඔය ටික තේරුම් ගත්තොත් දැන් එකක් තමයි ඉස්සෙල්ලා අපි ඒකට යන්න කලින් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ටික පැහැදිලි කරගමුකෝ. හරිද? ඉස්සෙල්ලා මේ මම මේ පැහැදිලි කරන්නේ අනිත්‍ය කියන්නේ මොකද්ද කියන එක. ඒකට තේරුම් ගන්න අනිත්‍ය කියන්නේ එළියේ තියෙන දෙයක් වෙනස් වෙනවා කියලා බලන එක නෙවෙයි. ඊට වඩා වෙනස් තේරුමක් ගැඹුරක් තියෙනවා.
ගැඹුර එක.
ඔව්. අනිත්‍ය කියන්නේ ඒ දේ මොකද්ද? ඒ දේ හටගත්තේ ඇයි? හටගන්න හේතු නැත්නම් ඕක නිරුද්ධයි කියලා දකින්න එක තමයි අනිත්‍ය කියන්නේ. අනිච්ච සංඥාව කියන්නේ. හරි.
අපේ ඉන්න
ඒ හේතු ටික දකින්න ඕන. දකින්නකොට අහක් වෙන්න ඕනේ ව අහක් වෙයි. අපි කරන්නේ දැන් ඒක බලෙන් අහක් කරන්න බෑ. අපිට පුළුවන් ඇත්ත පෙන්වන්න. ඇත්ත සිද්ධිය මෙහෙම දෙයක්.
ඇත්ත කියන්නේ actions. අපේ actions වලින් ඒක
පේන. actions වලින් පේනවා අපි රැවටිලාද නැද්ද කියන එක. දැන් බල්ලා බුරණ එකෙන් අපිට පේනවා. බල්ලා වතුරට ඉබිලා බුරණවනේ, ඒක action එකක්. එතකොට ඒකෙන් තමයි අපිට පේන්නේ බල්ලා රැවටිලා කියලා. මේ බුරන්නේ ඇයි කියලා හොයනකොට තව බල්ලෙක් ඉන්නවා කියලා හිතලා. ඒ වගේ තමයි අපිත් කියන ඒවයින් කරන ඒවයින් අපිත් දැන් තරහ අරන් කාට හරි බනිනකොට ඔන්න පේනවා නුවණින් දකින කෙනාට අන්න බල්ලා වගේ රැවටිලා ලෝකෙට අහුවිලා, දෘෂ්ටියකට අහුවිලා. දැන් බල්ලා තරහ අරන් බුරනකොට අපිට පේනවනේ ඌ රැවටිලා කියලා. ඌ මුලා වෙලා කියලා. ওই මුලා වෙ හිටියේ නැත්නම් ඔක බුරන්නේ නැහැ. තරහ ගන්නෑ නේද? අන්න රහතන් වහන්සේලා බුදුහාමුදුරුව අපි තරහ අරන් ඉන්නකොට ඔන්න පෙන්නනවා ඇති අර වතුරට ඉබිච්ච බල්ලෝ වගේ තමයි නේද? තරහ අරන් බුරනවා. තරහ යන්න හේතුවක් නැහැ නේද? ඉතින් ලෝකෙට අහු වෙන්නේ නැත්නම් තරහ යන්නේ. ඒ අවබෝධය ගන්න පුළුවන්. දැන් අපිට මෙහෙම තත්වයක් වෙන්න ඇති කියලා නිකන් අනුමාන ඥානයක් ගන්න පුළුවන්. ඒකට තමයි මේ ධර්මය අහන්නේ. මත ඒකෙන් තමයි ඇති වෙන්නේ මේ සම්මා දිට්ඨිය කියන එක. හරි දැක්ම කියන එක. හරි. ඔය කියන්නේ සම්මා දිට්ඨිය. මේ තව විදිහකට කියන්නේ. ඒකට මේ සම්මා දිට්ඨිය ඇති වුණොත් තමයි අනිත්‍ය කියන්නේ මොකද්ද කියලා තේරෙන්නේ. අපි නিত্য තියෙන දෙයක් අනිත්‍ය කරන්න නියන්නේ. එහෙම දෙයක් නෙමෙයි මේ කියන්නේ. පිහිටන් නැති බවමයි අනිත්‍ය. එළියේ දෙයක් පිහිටන් නැති බවමයි අනිත්‍ය. අපිට තියෙන්නේ ඕක පිහිටලා අපි ඉන්නේ අනිත්‍ය බැලුවට අපි ඉන්නේ නিত্য සංඥා. තේරුණා?
අනිත්‍ය
එතනයි තියෙනවා. ඔකයි ස්ථිර කිව්වහම ඉතින් කාලයක් වෙන්න පුළුවන්, ටික කාලයක් වෙන්න පුළුවන්. ටික කාලයක් තිබුණත්, තත්පර පහක් තිබුණත් ඒ තත්පර පහ තුල ඕක පවතිනවා. ඒ ටික නිට්ටයයි. තත්පර පහට නිට්ටයයි. තේරෙනවද? ඒ කාලය තුල ස්ථිරයි. අපි ඉන්නේ. දැන් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ එහෙම නිට්ටයතාවයකුත් නැහැ ඕකේ. එහෙමත් පිහිටන්න බෑ. ඒක ඔය පිහිටනවා කියන කතාවම අපි හදාගත්තු එකක් නිසා. ඒක ඇත්ත ඇති හැටි නෙවෙයි. ලෝකෙට අයිති ස්වභාවය නෙවෙයි ඔය. යථාභූත ස්වභාවය නෙවෙයි. අපි හිතාගෙන ඉන්නා ලෝකෙ මෙහෙමයි කියන. ඒකයි ඔය අනිත්‍ය දේ නිට්ට්‍ය සංඥාවෙන් තමයි ලෝකෙ යන කෙනා ගන්න. හරි? දොර නිට්ට්‍ය සංඥාවෙන් ගත්තහම මොකද වෙන්නේ? ආ ඒකේ සැපයක් තියෙනවා. පවතින දෙයක් නේ. ඒකෙන් සුවයක් විඳින්න පුළුවන්, සුඛයක් විඳින්න පුළුවන්. නිට්ට්‍යයින්ද සුඛ කියන. දැන් අනිත්‍ය වුණා නම් පිහිටන්නේම නැත්තම් ඕකෙන් සුඛයක් තියෙන්න පුළුවන්ද? නැහැ. අන්න එතකොට අතන සුඛ කියලා හිතන එකම දුකක් නෙමෙයි, රැවටීමක්. වෙනවද? අනිත්‍ය දකිනකොටම දුක පේනවා, සුඛ සංඥාවෙන් මිදෙන.
සුඛ
කියලා නම් දුක තියෙන්න ඕනේ. ඔව්. දැන් සුඛ කියලා දෙයක්, සැපයක් කියලා දෙයක් පිහිටන්නේම නැහැ. මොකද මේ විහිතන්නේ නැති දෙයකින් මොකද්ද විඳින සුඛය? මුලා වෙලා අපි තියනවා කියලා හිතුවාම ඔන්න ඔකට ඇලෙනවා. එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා. දැන් බල්ලා අර ඉන්න බල්ලා පෙනීම කියන එක තියනවා. ඒක නෑ කියන්න එපා. දැන් මුකුත් නෑ කියන දෘෂ්ටියක් නෙමෙයි මේ. පෙන්නුම් කිරීමේ ස්වභාවයක්
තියෙනවා.
පේන එක ඇත්ත. පේන එකේ ඇත්ත නැත්ත නෙවෙයි, පේන එක ඇත්ත. පේන එකට අමතරව අපි හිතන දෙයි මේ වැරද්ද තියෙනවා. පෙනීමට අමතරව අපි ලෝකෙට දෙයක් දානවා, ලෝකෙ තියෙනවා කියලා. ඒක මේ හිතෙන් උලාවෙන් කරන වැඩ.
පේන එක ඇත්ත.
ඇහෙන එක ඇත්ත. පේන එක නිසා අපි වෙන මුලාව. පෙනීම නිසා දැන් බල්ලට පේන එකේ කිසිම වරද්දක් නැහැ. වතුරට එබෙනකොට බල්ලෙක් වගේ පේන එකේ කිසිම වරද්දක් නැහැ. පෙනීම තියෙනවා. වැරද්ද තියෙන්නේ ඌ ඊට අමතරව ඔය පේන්නේ එළියේ ඉන්න බල්ලෙක් කියලා හිතන එක. අන්න ඒකට පිහිටෝන එක. ප්‍රයත්නක් දෙන එක. එතනයි වැරද්ද. පෙනීමට අමතරව පේන දෙයක් පනෝන එකයි මේ වැරද්ද. පෙනීම නෙමෙයි වැරද්ද තියෙන්නේ. පෙනීම කියන එක ඒක ඇත්ත. ස්වභාවික දෙයක්. පෙනීම, ඇසීම ඒවා ස්වභාවික දෙයක්. ඒක ගැන වැරදියට හිතන එක තමයි. ඒවා තමයි මේ හිතෙන් හදන සංස්කාර කියන්නේ. සංස්කරණය කරනවා එළියේ තියෙන ලෝකෙ. ඒක කරන්නේ අවිද්‍යාව.
ඔය
තේ විඥානෙන්නේ දැන් දැනගන්නේ, විඥානේ කියපු එකනේ දැන් අපි පිළිගන්නේ. සංස්කාරේ හදනවා. ඔන්න එළියේ මෙහෙම දෙයක් තියෙනවා කියලා හදනවා. ඒ හදන්නේ අවිද්‍යාවෙන්. ඇත්ත ඇති හැටි දන්නේ නැති හින්දානේ ඔන්න එළියේ මෙහෙම දෙයක් තියෙනවා කියලා
හදන්නේ.
ඒ හදපු දේ දැනගන්නේ විඥානේ. එළියේ බල්ලෙක් ඉන්නවා කියලා දැනගන්නේ බල්ලගේ විඤ්ඤාණය. ඒ සංස්කාරය තමයි දැනගන්නේ විඤ්ඤාණය. සංකාරපච්චය විඤ්ඤාණය. හරි. ඒකයි මං කියන්නේ, මේ කියන්නේ පටිච්ච සමුප්පාදෙමයි තව විදියකට. දැන් අපි පිහිටීම දැකීමට අමතරව දෙයක් පනෝන එකයි මේ වැරද්ද තියෙන්නේ. දැකීම දැකීමෙන් නැවතුනා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ දික්තමත්タン කියනකොට ලොකු වෙනසක් තියෙනවා. ඉස්සෙල්ලා අහපු ප්‍රශ්නෙට දැන් උත්තරේ තියෙනව නේද? රෝස මලක් කියලා ඕක හොඳයි කියනකොට දුර ගිහිල්ලා වැඩි. දැකීමෙන් එහාට ගිහිල්ලා. ලෝකෙට අහුවෙලා ඉවරයි ඒතකොට. එතකොට ඇති වෙන කෙලෙස් නැති කරන්න අපිට මොනව හරි කරන්න වෙනවා. ඊට වඩා දැන් මේකම දැක්කහම මේ දකින්නේ පටිච්ච සමුප්පන්න බව. ඒ රෝස මලක් කියනකොට ඕකත් සංකත ධර්මයක්. ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත් එකක් කියන එක දකින්නවා. එතකොට ඒක පිළිහිටවන්න යන්නේ. හේතු තියෙනකොට තියෙනවා, හේතු නැත්නම් නැහැ එච්චර. ඕක තමයි කියන්නේ යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. ඔන්න ඔය ධර්මතාවයේ දකින්න තියෙනවා. තොර අනිත්‍ය බලනවා නම් බලන්නේ ඔන්න ඕක තේරුම් ගන්න. තේරෙනවා. ඒක අනිත්‍ය සංඥාව වඩන කෙනා වඩන්නේ කොහොමද? ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපං අත්තංගම. මේකයි රූපය, මේකයි රූපද සමුදය. මේකයි රූපේ අත්තංගමේ. අත්තංගමේ කියන්නේ නොපිහිටන බව, නිරුද්ධ බව. ඕක වඩන කෙනා අනිත්‍ය සංඥාව වඩනවා. එයාට කාමරාග දුරු වෙනවා, බහරාග දුරු වෙනවා, නෝ අවිද්‍යාව දුරු වෙනවා, අස්මිමානයක් තියෙනවා නම් මම කියලා ඉන්න එකක් තියෙනවා නම් ඒක දුරු වෙනවා. පේනව නේද එහෙම වෙනවා කියලා. ওই විදිහට දකින්නකොට. කිව්වට වැඩක් නැහැ, ඒක බොරුවක්. ඒ කියන්නේ අනිත්‍යයි, ඇහැ අනිත්‍යයි, ඇහැ දුකයි, ඇහැ අනාත්මයි කිව්වට ඔය දැක්ම ඇතුව නෙමෙයි කියන්නේ. එකයි කියන්නේ සබ්බාසව සූත්‍ර පොතෙත් ඇති ඒක පටන් ගන්නකොටම කියනවා මේ ආශ්‍රව ප්‍රහාණය කරන්න පුළුවන් දන්න දකින ඥානතෝ පස්සතෝ. ධර්මය අහලා දකින කෙනාටයි ආශ්‍රව ප්‍රහාණය තියෙන්නේ. ධර්මය අහලා දකින දකින්නේ නැත්තම් න අඥානතෝ න අපස්සතෝ. එහෙම නැති කෙනාට මේ ප්‍රහාණයක් ගැන කතා කරන්න බෑ, වැඩක් නැහැ, තේරුමක් නැහැ. ඔතනයි ඔන්න බුදුදහමේ වෙනස තියෙන්නේ. තේරුණාද? ඕක දකිනකොට හොඳ නරක කතාවක් එන්නේ නැහැ. එහෙම කළොත් හොඳයිද, වැරදි නැද්ද? ඒ කතාව නෙමෙයි මේ. ඊට වඩා වෙනස්ම දෙයක්. ලෝකෙන් මිදෙන පැත්තක්, ලෝකෙට අහු නොවන පැත්තක් මේ කියන්නේ. කරයි තින්. ඕක දැක්කා කියන්නේ සෝවාන්. යං කිංචේ සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං නං කොණ්ඩඤ්ඤාහං දරෝ සෝවාන්. එනක නාම දෝන මෙහෙමයි. ඒව කරනකොට අර අවබෝධයෙන්න පුළුවන්. කෙනෙක්ගේ නුවණ වැඩිලා තියෙන විදිහට කරන දේ නෙමෙයි. එන අවබෝධය යතන තියෙන. පෙර ඒවා අදාළ නැහැ. පෙර ඒවා හින්දා තමයි පින මනුෂ්‍ය ජීවිතය ලැබෙන්නේ, ධර්මය අහන්න ලැබෙන්නේ පෙර දේවල් හින්දා. මේ මොහොතේ නුවණ මෙහෙවනවා නම් අවබෝධ වෙනවා. එහෙම දෙයක් මේ ධර්මයේ
තියෙනවා.
යම් කිසි දැන් අරවට මං කියන්නේ పూర్ව ප්‍රතිපදාව කියලානේ. ඔව්. పూర్ව ප්‍රතිපදාව උදව් වෙනවා. ඒක නැතුව නෙවෙයි. හැබැයි වෙන් කර ගන්න ඕන పూర్ව ප්‍රතිපදාව කියන්නේ ආර්ය මාර්ගේ නෙවෙයි.
ඒක බලාපොරොත්තු නැතුව අපි කරන්න තියෙන එක දැන් කරන්නේ.
දැන් මේක අවබෝධ කරගත්තොත් ඊට පස්සේ ඕක අවබෝධ කරගන්න මොනවා හරි කළා නම් ඔය වඩන්නේ ආර්ය මාර්ගය. නැත්තම් ලෝකෝත්තර. ඔය දැක්ම තමයි මේකයි දකින්න ඕන කියන එක තමයි සම්මා දිට්ඨිය කියන්නේ. ඒ සම්මා දිට්ඨියෙන් ඉතුරු වෙනවා. ඈ?
දැන්
ඔන්න ඒ ලෝකෙට අයිති දැක්ම කියන එකයි ලෝකෝත්තර දැක්ම කියන එකයිද? ලෝකෝත්තර මාර්ගයට වැටෙන එක තමයි අර මේ මාර්ගයට වැටීමනේ සෝතාපන්න කියන්නේ. ලෝකෝත්තර විදිහට දකින්න පුරුදු වෙන පටන් ගන්න තැන තමයි සෝවාන් මාර්ගය. පේන්නේ නැහැ කියන එක නෙමෙයි, පේනවා. පේන ස්වභාවය පවතිනවා කියන එක මුලාව. බල්ලගේ එකත් එක්ක හිතන්න. දැන් බල්ලෙක් වගේ පේනවා. තේන එකේ වරදක් නැහැ. ඉතින් ඇහැ තියෙන්නේ පේන්නේ. ඡායාව දැන් අපි ඔක තේරුම් ගන්න ඕන මේ බලන හිඳයි පේන්නේ. ඒකට අමතරව එළියේ තියෙන දේ බලන්න කලින් තිබුණා දැනුත් තියෙනවා අනාගතෙත් තියෙනවා කියන කතා දාන්න බෑ. මේ බලද්දි හේතු යෙදුන හින්දා එහෙම පේනවා. එච්චරයි. දැන් අපි කරන්නේ එහෙම නෙමෙයි. බලලා දැකලා ඒක එළියේ තියෙනවානේ. ඒ පැවැත්ම දෙක. දැන් තියෙනවා විතරනේ. ඕක ඉස්සෙල්ලත් තිබුණා දැනුත් තියෙනවා. අපි බැලුවත් නැතත් ඕක තියෙනවා. කොහොම පවත්වන්න යනවා? ඔක පටලෝ ගන්න එපා. දැන් ලෝකෙට අයිති වැඩ කරද්දී අපි ලෝකෙට අයිති මට්ටමින් තමයි එහෙම ජීවත් වෙන්න වෙන්නේ. හැබැයි ධර්මයේ දකින්න කොට නුවණින් මේක ටිකෙන් ටික දකින්න. දැන් ඒවයි ඒවා කොහොම දකින්න කොට වෙන වෙනස තමයි බාහිර දේවල් වල කිසිම වැදගත්කමක් නැති වෙන්නේ. ඒ සේරම කම විදිහේ මේ හිතක් විතරයි. එතකොට අපි සමහර ඒවා වටිනවා සමහර ඒවා වටින්නේ නැහැ කියලා වෙන් කරන්න යන්නේ නැහැ. මොකද ওই ටික ඔක්කොම මුලාවෙන් පැවැත්ම දීපුවා. ඉතින් ලෝකේ කරන වැඩ ටික ඔක්කොම කරන්න වෙනවා. මේවා මෙහෙම මෙහෙම කියලා මේ නිකන් ඉන්න නෙවෙයි. ඒ කියන්නේ කෑම කන්න වෙනවා. අඳුර ගන්න ඕන. මේ වෙන්නේ මොකද්ද කියලා අඳුර ගන්න. දැන් මං කිව්වේ ශරීරය ගැන අපි පිළිකුල බලනවා කියන්නේ මේක වැඩන්නේ මේක ජරා ගොඩක් කියලා අතහැරලා දාන එක නෙමෙයි. අපිට මූණ හොදන්න වෙනවා, නාන්න වෙනවා, දත් මදින්න වෙනවා. ලෝකෙට ආйти විදිහට ජීවත් වෙන්න වෙනවා. ඇත්ත ඇති හැටි දැකීමයි මෙතන. දැකීම එනකොට අර අනවශ්‍ය ඇලීම අඩු වෙලා යනවා. ඇලීම අඩු වෙනවා කියන්නේ අර තණ්හාව ක්ෂය වෙනවනේ. ඔව්. දැන් තණ්හාව තුනී කරන විදිහකුත් තියෙනවා, අයින් කරන විදිහකුත් තියෙනවා. නැවත නූපදින විදිහ. මේ කිව්වේ නැවත නූපදින විදිහට අයින් කරන විදිහ. තියෙන දේක අනිත්‍ය බල බල ඒක අඩු කරනවා. ඒකයි ඒකට පූර්ව ප්‍රතිපදාව කියන්නේ. තද බල කෙලස් ටික අඩු කරනවා. ඒක තමයි හරිද කියලා අහන්නේ. ඒක හරි. ඒ වුණාට ආයි උපදින ගතිය නැති කරලා නැහැ.
ඒක තමයි අස් කරන්න.
ඔව් දැන් උපදින ගතිය අයින් කරන්නේ මේ දැක්ම තුලින්. හරි. ඕකට කියනවා සම්මා දිට්ඨිය කියලා. ඒක නැත්තම් ලෝකෝත්තර දැක්ම. නැත්තම් චතුරාර්ය සත්‍ය කිව්වත් ඕකමයි. දුකයි සමුදයයි කියන එක හටගන්න හැටි නිරෝධයයි මාර්ගයයි කියන්නේ නැති වෙන හැටි. නොපිහිට නැහැ. ඔය හතරමයි උතන කරකෙන්නේ. රූපයයි සමුදයයි කිව්වොත් දුක පැත්ත. ඒ කියන්නේ හට ගන්න හැටි. ඔව්. රූපය පිහිටන් නැති බව නිරෝධයයි ඒකට මාර්ගයයි කියන එක තමයි අර නොපිහිටින පැත්ත. හට ගැනීමයි නිරුද්ධ වීමයි කිව්වොත් ඔක උදය වය. උදේ කියන්නේ දුකයි සමුදයයි නැත්නම් රූපයයි සමුදයයි හට ගන්න විදිය. වය කියන්නේ නොපිහිටන බවයි ඒකට මාර්ගය. මේ දෙක එකට යන්නේ වය. උදේ වය දකින්න නම් මේ දැක්ම එන්න ඕන. පිහිටීම මේකයි නොපිහිටන බව මේකයි. ওই දෙපැත්ත දකින්න. ඔකමයි අර හේතුන්ගෙන් හටගත්තහම හේතු නිරුද්ධ වෙනවද නිරුද්ධයි කියන්නේ. මතක වෙන්නේ ඕක එක දන්නේ නැති හින්දා ඒකයි මේ කියන්නේ මේක දැක්කනම් ඔය මොන ධර්මයේ කිව්වත් කියන්නේ මේක කියලා පේනවා මේ පටිච්ච සමුප්පාදෙමයි ඔය විස්තර කරන්නේ ධර්මයේ මේකමයි
දැන් පටහනකොට ඒක තේරෙනවා ආත්මෝ කියන්නේ පටිච්ච සමුප්පාදාය කියලා
ඒ වචනේ කිව්වට හරියන්නේ
නැහැ ආත්මෝ කියන්නේ
මේ අවබෝධය කියන එක ඕක නිකන් එන්නේ නැහැ. ඕක හුඟක් පරිස්සමින් ආයේ ආයේ බලන්න ඕන මොකද්ද මේ කියන්නේ කියලා. හරි. මොකද අපිව ට්‍රේන් වෙලා තියෙන්නේම අනිත් පැත්තට. හිතන්න. නේද? ඕකෙන් මිදෙන්න ඉතින් මේ මේක නොවනින්ම ආයේ ආයේ හිතන්න ඕන ඔය කියපු දේවල් ආයේ ආයේ බලන්න. ඈ? කොයි වෙලාවෙද කියන එක ඉතින් Tamanta අයිති දෙයක්. මම කියන්නේ කොයි වෙලාවෙ හරි මේක බැලුවොත් අවබෝධයි. හරි. හැමතිස්සෙම කරනවා කියන එක කෙනෙකුට ප්‍රායෝගිකව කරන්න බෑ. මටත් බෑ. හරි. දැන් අපි උත්සාහය ගත්තොත් දැන් අඩු ගානේ දැනගන්න ඕන මෙන්න මේකයි කරන්න ඕන දෙයි කියලා. ඒ නුවණ ගන්න තමයි අපි ධර්මය අහන්නේ. හරි. ඒක කරනවද නැද්ද කියන එක ඉතින් තම තමන්ට අයිතිය. තව ටික සංසාරේ යනවද? නැත්තම් මිදෙන්න උත්සාහ කරනවද? ඒක කාටවත් බල කරන්න බෑ. තමන්ට ඕන නම් ඕන ඊළඟ බලතේ. ඒක දැන් මං කියන හින්දා කන වෙලාවේ මේක බලන්න කිව්වට එහෙම බලලා වැඩන්නේ. මේ තමන්ට එන්න ඕන ඕනකම මේලායි බැලුවොත් මේ අවබෝධය. ඒකට දුකෙන් මිදෙයි. ඔන්න ඔය අවබෝධය එන්න ඕන. ඒක තමයි අපේ ඒවට ආසාව බලවත් හින්දා මේව මතක නැති වෙන්නේ. ඒ ඒ සංහාවෙන් කරන දේ. ඇලීම හරි ගැටීම හරි වැඩි වුණාම මේව මතක් වෙන්නේ නැහැ. ඔක තමයි මේ ලෝකේ හැටි. ඒ ඒ හින්දාමයි කියන්නේ මේක බලන්න නම් අර හිත නීවරණ වලින් යටපත් කර ගන්න ඕන. සමාධිය හදා ගන්න තරමටමයි මේක දකින්න පුළුවන් වෙන්නේ. භාවනා කරන්න. වෙන විදිහට පුළුවන් නම් ඉතින් කරන්න. සමාධිය හිත එකඟ කිරීම. මර හුස්ම ගැන බලා ඉන්න එක උපක්‍රමයක්. එතන මේ මේවා අවබෝධ වෙන්නේ නැහැ. මේක දැක්ම ඇතුව කළොත් ඒක වෙනම කතාවක්. දැන් එතෙන්දී අපි කරන්නේ මේ එහෙම හේදුවන කලබල හිත සංසුන් කිරීම විතරයි. ඒකයි ඒව සමතේ කියන්නේ. දැන් ඉස්සෙල්ලා කරපු පිළිකුල් භාවනාව සමතේ කියලා දැන් තේරෙනවද? කෙස් තියනවා කියලා පිළි අරන් කෙස් පිහිටෝන. ඒක ලෝකෙට ආйти. ඒක අනිත්‍යයි දුකයි අනාත්මයි බැලුවට ඒක නියම දැක්ම නෙවෙයි. මේක පූර්ව ප්‍රතිපදා. හරි. ඇහැ අනිත්‍යයි දුකයි අනාත්මයි කිව්වට ඒක පූර්ව ප්‍රතිපදා. මොකද ඇහැ පිහිටෝලා ඉවරයි අපි. නේද? දැන් පිහිටන් නැතිකමමයි අනිත්‍ය කියන්නේ. නොපිහිටන බවමයි අනිත්‍ය. පිහිටුවොත් ඒක නිට්ටය වෙලා ටික වෙලාවකට හරි. හේතු නිසා හේතු ප්‍රත්‍යයන් නිසා විද්‍යමාන වෙනවා. හේතු ප්‍රත්‍ය නැති වෙනකොට විද්‍යමාන වෙන්නේ නැහැ. අවබෝධය ගන්න සම්මා දිට්ඨිය කියන එක නැතුව මොන භාවනාව කොච්චර කළත් මාර්ගඵල ලැබෙන්න විදිහක් නැහැ. සම්මා දිට්ඨිය ඇතුව කළොත් නම් ලැබේ. ඒකත් කාලයක් ෆික්ස් කරන්න බෑ. එක එක්කෙනාට අවබෝධය වෙන වෙලාව වෙනස්. සමහරුන්ට ක්ෂණිකව එන්න පුළුවන්, සමහරුන්ට ටිකක් කල් ගිහින් එන්න පුළුවන්, සතියක් වෙන්න පුළුවන්, මාසයක්, අවුරුද්දක් දෙකක්. ඈ
මරණානුසතිය කරලා විතරක් පුළුවන්ද?
කරන භාවනාව නිමෙයි යතන තියෙන්නේ. මේ භාවනාව කරහම මෙන්න මේ අවබෝධය එනවද කාට හරි? ඒක මරණානුස්සතිය වෙන්න පුළුවන්, මලක් පරවෙන හැටි බලා ඉඳලා වෙන්න පුළුවන්, රෙදි ගෑල්ලක් පියදාලා වෙන්න පුළුවන්. ඔය මොන මොන විදිහේ ක්‍රමේ වුණත් මේ අවබෝධය එනවනම් විතරයි ඒ කියන්නේ ධර්මයේ දකින්නේ, පටිච්චසමුප්පාදේ දකින්නේ. එතනයි ඒකේ තියෙන්නේ. කරන දේ මේක කරාම අවබෝධ වෙයි කියලා හරියන්නේ නැහැ. තව කෙනෙක් කරපු එක අපි කළාට අපිට අවබෝධේ නොවෙන්න පුළුවන්. නෑ, ඒ සූත්‍රේ තියෙන්නේ එක්කෙනෙකුට මේ උපදේශය දුන්නා. එයා මේක කරාම යාට ඒ අවබෝධය ආවා. ඒකනේ. බුදුරජාණන් වහන්සේ එක්කෙනාට දීපු උපදේශනේ තියෙන්නේ.
එහෙනම් අපිට මේ කියන්නේ දැන් කවුරුණත් මේ භාවනාව කරනවා නම් අවබෝධේ
එහෙම එහෙම එකක් සූත්‍රවල නැහැ. ඒ පස්සේ කියන කතා. සූත්‍රේ තියෙන ටික කියවලා බලන්න පුළුවන්නේ. තම අනිච්ච සූත්‍රය දුන්නේ කියවලා බලන්න. ඒකේ තියෙනවා ඉතින් ඒක කරන කෙනාට නිවන්ම අවබෝධ වෙනවා. එහෙම කිව්වට අපි නිකන් අනිත්‍ය අනිත්‍යයි කියලා නෙමෙයි ඒ තියෙන විදිහට කරන්නේ. නේද? ඔව් හේතුඵල ඒ අවබෝධය නැ විදිහට බලන්න. එතකොට පැහැදිලි වෙනවා ඒක මේකයි මාර්ගය කියන්නේ. ඒ කවුරුවත් කිව්ව පළියට නෙමෙයි. ඒක Tamanට කන්වින්ස් වෙන්න ඕන මේක මෙහෙමමයි කියලා. ප්‍රත්‍යක්ෂ ඥානයක් එනවා. මේකයි මාර්ගය කියන්නේ. නෝක දැනගන්නයි මේ ධර්මය අහලා අර සම්මා දිට්ඨියේ වෙනස තියෙන්නේ උතන.
සම්මා දිට්ඨිය විතර ගන්න කිව්වේ ඒක
තමයි. ඔව් ඔව් ඔව්. හරි. එහෙනම් අපි අදට අවසන් කරමු. මම හිතනවා අද වෙනදටත් වැඩිය අවබෝධයක් එන්නේ නැති මේ කියන ඒවා දැන්.
බොහොම
හොඳයි. ඒවා කියවන්නේ කියන්නේ ඒකයි. ආයේ ආයේ කියවනකොට දැන් වෙනස් විදිහකට
පේනවා.
ඔව්. දැන් මේගත්තු අවබෝධයක ආයේ කියවනකොට තවත් වෙන පැත්තක් පේනවා. එහෙම තමයි මේ ධර්මයේ හැටි. ඉතින් මේ කාලය තුල හැමෝගෙම හොඳ සීලයක් රැකුණා, සමාධියක් වැඩුණා, ප්‍රඥාව වැඩුණා. සීල සමාධි ප්‍රඥාව වැඩෙනවා කියන්නේ මහානිසංස කුසල සම්භාරයක් රැස් කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්. අපි පින් රැස් කරගත්තු වෙලාවක අපට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමැති දේවදත්තන් වහන්සේලා ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙත්තා, සතුටටපත් වෙත්තා, දිවයිසුරු වැඩි දියුණු කරගනිත්වා, උතුම් ධර්මාවබෝධයේ පිණිසම හේතු ආසනා වේවා. එහෙම සතුටටපත් වෙන මේ දේවදත්තන් වහන්සේලා පවත් අපේ පෞල්වල සමාත් ආරක්ෂා කරන සේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධකයක් නරකක් කපල උපද්‍රවයක් වෙන්න තියෙනවා නම් ඒ සියල්ලන්ගෙන්ම අප සැවම ආරක්ෂා කරන සේක්වා කියලා අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. මළගිය කෙනෙක් පින් බලාපොරොත්තු ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්ම අවබෝධයේ පිණිසම මේ පින් හේතු වාසනා වේවා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මේ රැස් කරගත්තු පින්වල බලෙන් අපිට පුළුවන් ප්‍රාර්ථනාවක් කරන්න. යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකන් මේ මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්නේ එපා. ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. අපේ මේ අවිද්‍යාව හින්දා ඇත්ත ඇති හැටි නොදන්න හින්දා දැන් පේනවනේ ලෝකෙට අයිති දේවල් පිහිට ඕන එක. ඔය තමයි සංඛාර. ඒ සබ්බේ සංඛාරා. ඒ වලට අයිති ලක්ෂණ තමයි ඒවා අනිත්‍යයි අපව දුකටපත් කරනවා. සබ්බේ සංඛාරා අනිච්ඡාති, සබ්බේ සංඛාරා දුක්ඛාති. ඒ වගේ මේ හිතට අරමුණ වෙන ධම්ම කියන සබ්බේ ධම්මා. ඒවයි කිසිම ආත්ම ස්වභාවයක් නැහැ. මමෙක් පිහිටන්න පුළුවන් කමක් නැහැ. සබ්බේ ධම්මා අනාත්තාති බව. ඔය ඇත්ත ඇති හැටියට තේරුම් යන්නේ යදා පඤ්ඤාය පිස්සති. එතකොට තමයි ඒ මුලාව හින්දා හිටිය දුක කලකිරිලා අතාරින්නේ. අතන ඉබ්බින්ද තී දුක්කේ. ඔක තමයි නිවනට මාර්ගයේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පිස්සති. අතන ඉබ්බින්ද තී දුක්කේ ඒ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පිස්සති. අතන ඉබ්බින්ද තී දුක්කේ ඒ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා. ධම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාදු සාදු සාදු.